ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද නොවැම්බර් මාසේ පළවෙනිදා ඔස්ට්‍රේලියානු වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන පුවත් දෙස අවධානය යොමු කරමින් අපි මවුබිමින් පුවත් විශේෂාංගය ආරම්භ කරමු. මේ දිනවල මැතිවරණ වේදිකාවේ ගෑස් සිලින්ඩරය සහ මාලිමාව අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කාරණයකුත් දැඩිව කතා වෙනවා. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ වර්තමාන අග්‍රාමාත්‍යවරයට ව්‍යවස්ථාව පිළිබඳව දැනුම ලබා දෙන්න තමන් සූදානම් කියලා. ජන හමුවකද මේ අදහස් පළ කරේ. රාජ්‍ය සේවක වැටුපැඩි කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මේ අදහස් පළ කිරීම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සිද්ධ කළා.
කරපු ප්‍රකාශය. දැන් රනිල් වික්‍රමසිංහ කිව්වා රාජ්‍ය සේවකයන් වැටුප් වැඩි කරන්න තීරණයක් අත්තා කියලා. ඒ කැබිනට් තීරණය බලනකොට ඒකට භාණ්ඩාගාරයෙන්වත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන්වත් අනුමැතිය ලබාගෙන නෙවෙයි ඒ තීරණය අරගෙන තියෙන්නේ. එතුමිය කියන්නේ නිලධාරීන්ගේ අනුමැතිය වුණයි කියලා කැබිනට් මණ්ඩලය ක්‍රියා කරනවා. කොහෙන්ද ව්‍යවස්ථාව ඉගෙන ගත්තේ? ඔබතුමියට ව්‍යවස්ථාව ගැන දැනගන්න ඕන නම් කියන්න මං එන්නත් නැත්තම් අපි ඊට පස්සේ අඳුමෙන් මාට කියන්න. මේ බබ්බු එක මේ කරන්න බෑ. අපේ විජිත හෙරත් හැමතුමා කතා කරනවා. තන්දි මොකුත් නැහැ කියලා කිව්වා දෙන්නේ. අපිපත් කරේ කොමිටිය මොකද්ද කිව්වේ? කවුද මේ කච්චම් ගන්න දෙන්නේ? උදේ ආර් සෙනියුරත් හිටපු ජනාධිපති ලේකම්. දැන් කවුද කියන්නේ ඉදාන්ට කතා කරේ නැහැ කියලා? දැන් කියනවා මුදල් නැහැ කියලා. මේ මුදල් තියෙනවා. හොයා ගන්න පුළුවන්.
ඒ අනුව මේ ප්‍රකාශයට ඊයේ දවසේ ආචාර්ය හරිණි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වුවා. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කරපු ප්‍රකාශයට බෝකුන්දර තිබුණු ජන රැලියකදී අදහස් පළ කරමින් ඒ පිළිබඳව මේ ආකාර ප්‍රතිචාරයක් අග්‍රාමාත්‍යවරියගෙන් අපිට අහන්න ලැබුණා.
ජනතාව දෙන පාඩමක්වත් ඉගෙන ගන්න බැරි රනිල් වික්‍රමසිංහගෙන් මම හිතන්නේ ව්‍යවස්ථාව ගැන මම ඔහුගෙන් ඉගෙන ගත යුතුයි කියලා. මොකද කියන්නේ? යන්නද මං ටියුෂන් පන්තියකට රනිල් ගාවට? ඇත්තටම පව්. ඒක තමයි අද දවසේ හොඳම විහිළුව. අතවශ්‍යම රනිල් වික්‍රමසිංහට මම ස්තුතිවන්ත වෙනවා අපිට මෙහෙම විහිළු සපයන එකට. රැස්වීමකට ඇවිල්ලා ජනතාව හිනස්සන කතා අපිට ඒ හිනස්සන්නත් අපිට අවස්ථාව ලබා දෙන්නේ රනිල් වික්‍රමසිංහගෙන් අපි පාඩම් ගන්න ඕනේ නැහැ කියලා අපි හිතනවා. මේ රට පාලනය කළ යුතු විදිය ගැනවත්, ව්‍යවස්ථාව ගැනවත්, ආර්ථිකය ගැනවත්, මොකක් ගැනවත්. මොකද ජනතාව අපිව පත් කරේ රනිල්ගෙන් ඉගෙනගෙන මේ රට පාලනය කරන්න නම් නෙවෙයි. රනිල්ගේ ක්‍රමය ප්‍රතික්ෂේප කළා තමයි ජනතාව අපිට බලය දුන්නේ. ඒ නිසා ඔහුගෙන් අපිට ඉගෙන ගන්න දෙයක් නැහැ. ඉතින් රනිල් පව් ඔයාට දැන්වත් මම හිතන්නේ විශ්‍රාම සුවෙන් ඔය පොතක් පතක් කියවලා ඔය ඉන්න පැත්තකට වෙලා නැති දෙයක් මවා ගන්න උත්සාහ කරන්න එපා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ.
ජාතික ජනබලවේගයේ පහුගිය කාලෙන් පුරාම ජනතා නියෝජිතයින් ජනතා බදු මුදලින් පුරවැසියන්ගේ බදු මුදලින් සැප සම්පත් විඳීම එමන්නත්තම් අනවශ්‍ය ලෙස ඔවුන් වරප්‍රසාද ලබා ගැනීම යම් විවේචනයකට ලක් කළා වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව. එහිම තවත් දිගුවක් ලෙස එවැනි ප්‍රකාශයක් ඊයේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිද්ධ කළා. ඔහු කිව්වේ ඉදිරි ආණ්ඩුවේ කිසිම අමාත්‍යවරයෙකුට කොළඹින් ගෙවල් ලබා දෙන්න රජය කටයුතු කරන්නේ නැහැ කියලා. ජනතාවට සේවය කිරීමට අමාත්‍යවරුන්ට ඔවුන්ට සමීප විය යුතුයි යන අරමුණ ඇතිව මේ තීරණය ගත්තා කියලා තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සඳහන් කළේ.
නොවැම්බර් මාසේ 14 වෙනිදා පස්සේ කැබිනට් මණ්ඩලයක් හදනවා. 25ට අඩු කැබිනට් මණ්ඩලයක්. ඒ විෂයම් පිළිබඳ අධ්‍යක්ෂින් තීමන, ඒ විෂයම් පිළිබඳව අවබෝධය තියෙන කණ්ඩායමකින් ඒ කැබිනට් මණ්ඩලය අපි හදනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ තව වෙන මන්ත්‍රීවරු ඒ අමාත්‍යංශ සඳහා ඔවුන්ගේ දායකත්වය ස්වේච්ඡාවෙන් ලබා දෙන්න පුළුවන් යාන්ත්‍රණයක් අපි හදනවා. එනිසා පාර්ලිමේන්තුවේ කිසි කෙනෙක් කොන් වෙන්නේ නැති, කිසි කෙනෙකුට කාර්යභාරයක් නැති එකක් නෙවෙයි. හැම මන්ත්‍රීවරයම මේ රට ගොඩනැගීම සඳහා කාර්යභාරයේ පුරුකබ්බවට පරිවර්තනය කරන කැබිනට් මණ්ඩලයක් සහ ආණ්ඩුවක් තමයි නොවැම්බර් මාසේ 14 වෙනිදාක පස්සේ ගොඩනැගෙන්නේ. අපිට ජාතික වශයෙන් සලසුම් හදන්න පුළුවන්, ජාතික වශයෙන් ගොඩක් දේවල් අවධානය යොමු කරන්න පුළුවන්. හැබැයි ගමේ ප්‍රශ්නේ බලන්නේ කවුද? එදිනදා දිස්ත්‍රික්කයේ ජනතාවගේ මතුවෙන ගැටලුවට විසඳුම් ලබා දීම සඳහා ජනතාවට සමීප ජනතා නායකයන් ගොඩනැගෙන්න උනකම තිබෙනවා. ජනතාවගේ ඈත්තුණු නායකයන් නෙවෙයි, ඡන්දෙ ගන්නව ඡන්දෙ අරගෙන කොළඹ ඉන්න නායකයෝ නෙවෙයි, ඡන්දෙ අරගෙන. ඒ නිසා තමයි කිසි ඇමතිවරයෙකුට කොළඹින් නිවාස දෙන්නේ නැහැ, ආණ්ඩුවෙන් නිවාස දෙන්නේ නැහැ. ගමට එන්න ඕන, ජනතාවත් එක්ක මේ වැඩේ කරන්න ඕන. අන්න ඒකට සරිලන ආණ්ඩුව තමයි මේක. හැම පැත්තෙම බලන්න, ලංකාවේ මෙහෙම ආණ්ඩුව හැදිලා නැහැ.
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාත් සඳහන් කළා, මැතිවරණ වේදිකාවේදී ඉදිරි පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගෙන ජාත්‍යන්තර මූල්‍යාර මුදලත් එක්ක තියෙන ගිවිසුම සංශෝධනය කරන්න සමග ජනබල වේගය බලාපොරොත්තු වෙනවා කියලා, ඒ හරහා බදුබර අඩු කරන්න කටයුතු කරනවා කියලත් සජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂ නායකවරයා මැතිවරණ වේදිකාවේ අදහස් පළ කරමින් සඳහන් කළා.
මේ මොහොත වන විට රජයට පුළුවන්කම ලැබිලා තිබෙන්නේ තවත් පෝලිං යුගයක් නිර්මාණය කරන්න. ඒක විතරයි රජයට පුළුවන්කම ලැබිලා තිබෙන්නේ. පාස්පෝර්ට් පෝලි විවර කරනවායි කිව්ව. මොකද උනේ? අදට පෝලිං යුගයේ ක්‍රියාත්මක. පොල් ගෙඩියක මිල කීයද? අද හාල් කිලෝ කීයද? දිගින් දිගටම ජනතාව රවට්ටලා මේ රටේ ජනතාව අනාථ වී සිටින මොහොතක මම ඔබට කියන්න කැමති, වර්තමාන ජනාධිපතිවරයාට බැරි වුණාට එළමෙන මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සමග අපි ඔබට ප්‍රකාශ කරනවා IMF එකත් එක්ක සාකච්ඡා කරලා හිටපු ජනාධිපතිවරයා අත්සන් කරපු IMF ගිවිසුම වෙනස් කරලා අනිවාර්යෙන්ම බදු බර අඩු කරනවා, බඩු මිල අඩු කරනවායි කියන එක මම ඔබ සියලු දෙනාටම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
මහමැතිවරණය සම්බන්ධයෙන් පූර්ව ප්‍රචාරක කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් පොලිසියත් ඊයේ දිනේ අදහස් පළ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කිව්වේ, මෙවර මහමැතිවරණයට අදාළව මේ වෙනකොට පැමිණිලි 139ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම පුද්ගලයන් 156 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා සඳහන් කළා. පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීම සම්බන්ධයෙන්ුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා. කොහොම වුණත් මේ වෙනකොට මැතිවරණයට අදාළ පැමිණිලි 1136ක් දක්වා ඊයේ රාත්‍රී කාලය වන විට වාර්තා වෙලා තිබුණා. මැතිවරණ කොමිෂන් සභාවත් කියන්නේ පහුගිය සැප්තැම්බර් 26 වෙනිදා ඉඳලා ඊයේ දිනේ වෙනකන් මේ පැමිණිලි 1136 ලැබිලා තියෙනවා කියලා. ඒ අනුව නීති උල්ලංඝනය කිරීම, ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වීම, ඒ ආදී කාරණා එක්ක තමයි මේ පැමිණිලි ප්‍රමාණය ලැබිලා තියෙන්නේ. කොහොම වුණත් මේ වෙලාවේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධව අත්අඩංගුවටගෙන ඇති පුද්ගලයන් පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා.
මැතිවරණය සම්බන්ධව ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීමක් වුණේ නැහැ. විශේෂයෙන්ම මැතිවරණයට අදාළව අපිට මේ වන විට වාර්තා වෙලා තියෙනවා සමස්ත පැමිණිලි 139ක් අපිට ලැබිලා තියෙනවා. මේ පැමිණිලි වලින් අපරාධමය ස්වභාවයේ පැමිණිලි 23ක්, ඒ වගේම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම 16ක් වාර්තා වෙලා තියෙනවා. පුද්ගලයෝ අපි අත්අඩංගුවට ගන්නවා 156 දෙනෙක්. මේ 156 දෙනා අතර ඉන්නවා අපේක්ෂකයන් 5ක් සහ ආධාරකරුවන් 151ක්. ඊට අමතරව වාහන අත්අඩංගුවට ගන්නවා 37ක් පෞද්ගලික වාහන.
ඊයේ දවසේ නීති විරෝධී ආයුරින් විදේශ රටකින් ලංකාවට ගෙන්වලා එකලස් කරලා සුඛෝපභෝගී මෝටර් රථයක් පාවිච්චි කිරීමේ චෝදනාවට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්නත්තේ මහතාව අත්අඩංගුවට අරගත්තා. ඒ අනුව ඔහුව නොවැම්බර් මාසේ 7 වෙනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාරගත කරන්නත් නියෝග කරලා තිබුණා. මිරිහාන පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ ඊයේ හවස මිරිහාන පොලිස් ස්ථානයේ ඉඳලා නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට රැගෙන ගිය අවස්ථාවේදී. කොමුණත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්නත්තේ මහතාව ඊයේ දවල් මිරිහාන පොලිසිය මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. ඒ අනුව ලොහන් රත්නත්තේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වගේම ඔහුගේ බිරිඳ වන ශශි ප්‍රභා රත්නත්තේ මහත්මියට අයිති මිරිහාන ඇඹුල්දෙණියේ තෙමහල් නිවසක අංකතහඩු නැති සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල් කරලා තියෙනවා කියලා පොලිස් මූලස්ථානයට තොරතුරක් ලැබිලා තිබුණා. ඒ අනුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසිය කරුණු වාර්තා කිරීමෙන් පස්සේ පසුගිය 26 වෙනිදා ඒ නිවසට ගිහිල්ලා මේ රථය පරීක්ෂාවට ලක් කරලා තිබුණා. එහිදී අනාවරණය වෙලා තිබුණේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳගේ මව මේ නිවසේ පදිංචි වෙලා ඉන්නවා. සති 3කට කලින් රත්නත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා මෝටර් රථයේම නිවසේ ගරාජයට ගෙනවිත් ගාල් කරලා තිබුණා කියලා තොරතුරු වාර්තා වෙලා තිබුණා. මේ මෝටර් රථය සම්බන්ධයෙන් ලොහන් රත්නත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් වගේම ඔහුගේ බිරිඳගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන තිබුණා. කෙසේ වෙතත් ඊයේ දිනේ ඔහුව අත්අඩංගුවට අරගෙන ලබන මාසේ 7 වෙනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාරගත කරන්න කටයුතු කරලා තිබුණා. ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන්න ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර අරගෙන තිබුණා. ඒ අනුව රුපියල් 377ක් වෙලා තිබුණු ඔක්ටේන් 95 පෙට්‍රල් ලිටරයක් රුපියල් 6කින් මිල අඩු කරලා තිනු. ඒ අනුවෙහි 9 මිල රුපියල් 371ක් ලෙස සටහන් වුණා. රුපියල් 319ක් වෙලා තිබුණු සුපර් ඩීසල් ලීටර එක මිල රුපියල් 6කින් අඩු කරලා එහි 9 මිල රුපියල් 313ක් ලෙස සටහන් වුණා. කොහොම වුණත් අනෙක් ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතිනවා කියලා තමයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරේ. ලංකා IOC සමාගම වගේම සයිනොපෙක් සමාගමත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට අනුකූලව ඔවුන්ගේ ඉන්ධන මිල ගණනුත් සංශෝධනය කරලා තිබෙනවා. ඒ අනුව සෙසු ඉන්ධන වර්ග කෙසේ වෙතත් ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් මිල රුපියල් 6 බැගින් පහළ හෙලන්න කටයුතු කරලා තිබුණා. එමනම් යලිත් එළමෙන සඳුදා දිනේ හමුවන බලාපොරොත්තු ඇතිව සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මෞබිමින් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.